Order, please. Garu Kathanayaka Ravisin Karana Labana Nivedana. Parliament Mantri Garu Shanta Bandara Mahata Sri Parliament Mantri Durin Illasvime Lipiya. Parliament Mahalekamwaraya Veta Badi Athi Bawa Parliament Dandimata Kamathimi. Mema Lipiya Dan Parliament Mahalekamwaraya Visin Kiyunu Labe.
2019 Agosto 7 Parliament Mahalekamtuma Sri Lanka Parliament Sri Jayawardenepura Kotte Lekamtumani. Exa Janata Nidhasandana Jatika Laisu Mantri Durin Illasvime. එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන ජාතික හැඳුනුම්පත් අංක 72.08.42.16 වී කුඩා විධානලාගේ ශාන්ත බණ්ඩාර වන මම අද දින සිට එනම් 2019.05 වන දින සිට එම ධූරයෙන් ඉල්ලා ආස්වන බව කාරුණිකව දන්වන අතර එම ඉල්ලා ආස්වීම බාර ගන්නාමෙන් කාරුණිකව ඉල්ලමි තවද එම පුරප්පාඩුව සලකා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නාමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ස්තුතියි මෙයට ශාන්ත බණ්ඩාර ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී. එක්සත් ජාතික නිදහස් සන්ධාන.
බොහොම ස්තුතියි. නිවේදන අංක 2 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජ අනුක්‍රම ව්‍යවස්ථාවේ 79 වෙනි ව්‍යවස්ථා ප්‍රකාරව 2019 අගෝස්තු මාස 6 වෙනි දින සමාගම් සංශෝධන නැමැති කණුම් පනත් කිටුම් පත ගරු කතානායකතුමාගේ සහතිකය සටහන් කරන ලද බව දැනුම් දීමට කැමැත් වෙමි. කතානායකවරයා විසින් ලිපි ලේඛන පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජ අනුක්‍රම ව්‍යවස්ථාවේ 154.6 ව්‍යවස්ථා ප්‍රකාරව 2013 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 3 කාණ්ඩයේ 10 වෙනි කොටස 2014 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 3 කාණ්ඩයේ 14 වෙනි කොටස 2015 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2 කාණ්ඩයේ 30 වෙනි කොටස 3 කාණ්ඩයේ 11 වෙනි සහ 9 වෙනි කාණ්ඩයේ 12 වෙනි කොටස 2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2 වෙනි කාණ්ඩයේ 25 වෙනි කොටස 3 වෙනි කාණ්ඩයේ 13 වෙනි කොටස 9 වෙනි කාණ්ඩයේ 9 10 11 කොටස් සහ 2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2 වෙනි කාණ්ඩයේ 19 සහ 20 වෙනි කොටස් 3 වෙනි කාණ්ඩයේ 7 වන 8 වන කොටස් සහ 9 වෙනි කාණ්ඩයේ 4 වන 5 වෙනි 6 වෙනි කොටස් ඉදිරිපත් කරමි. ගරු සභානායකතුමා
එම වාර්තා මුද්‍රණය ලැක ලියුම් යෝජනා කරනවා.
බොහොම ස්තුතියි. ලිපිනයක ආදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යවුන කටයුතු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2014 2015 සහ 2016 වර්ෂ සඳහා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තා අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනයේ පිටිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තෙමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීනව අවතන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමපක අරසංවන්ද සහ වෘත්තීය පුහුණු සහ නිපුණතා සම්බන්ධ අමාත්‍යතුමා.
යෝජ්‍ය කතානායකතුමනි 2016 2017 වර්ෂය සඳහා කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටෙඩ්හි වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ව්‍යාපාර හා වාණිජ කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තෙමු යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු නිවාස ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යතුමා.
යෝජ්‍ය කතානායකතුමනි 2015 වර්ෂය සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව සෞඛ්‍ය හා මානව සුබසාධනයේ සමාජ සවිබල ගැනීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තෙමු කළ යුතුයි මම යෝජනා කරමි.
බොහොම ස්තුතියි. මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු ආචාර්ය හර්ෂසිල්ලා මැතිතුමා පෙත්සම් 2යි. ගරු ලකී ජවාදන මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි හන්දේස පමණුව අංග 95 ධර්ම ස්ථානයේ පදිංචි PWG පියසෙන මාතාගෙන් ලැබුණු ප්‍රසම පිළිගන්නමි.
ගරු පායත කුමාර තේරා පෙර මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි කවරගිරිය කොළඹාව යන පදිංචි WH විමලදේන මාත ලැබුණු ප්‍රසම පිළිගන්නවා.
ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමා. ගරු ඥානමුතු ශ්‍රීනේෂන් පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්යසභාවට යොමු කරනු ලැබේ. ගරු අග්‍රමාත්‍යවරයාගේ ප්‍රශාසන අවස්ථාව ගරු හාෂන් රාජකරණ මැතිතුමා.
ගරු අග්‍රාමාත්‍යතුමනි දිවයිනේ රැකියා විරහිත උපාධිධාරීන් 16,000කට රජයේ රැකියා ලබා දීමේ ජාතික උත්සවය ජූලි 30 වෙනි දින අරලියගහ මන්දිරයේදී ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබූ අවස්ථාවක රැකියා විරහිත උපාධිධාරී සිරු දෙනාට රැකියා ලබා දෙන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය කොළඹ කොටුව දුම්රියපළ ඉදිරියේ උද්ඝෝෂණ පවත්වන ලදී. මේ සම්බන්ධයෙන් රැකියා විරහිත උපාධිධාරීන්ට පත්වීම් ලබා දීම සඳහා රජය විසින් අනුගමනය කළ ක්‍රමවේදය කවරේද? තෝරා ගැනීමේදී යොදාගත් නිර්ණායක මොනවාද? දැනට සිටින මුළු රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් කොපමණ සංඛ්‍යාවකට රැකියා ලබා දුන්නේද? රැකියා ලබා නොදුන් ඉතිරි අය සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග කුමක්ද? විශේෂයෙන් බාහිර උපාධිධාරීන්ට රැකියා අවස්ථාවක් ලබා දුන්නේද? නොයසේ නම් ඒ මන්දයයි කරු සභාවට දැනුම් දෙන ලෙසෙන් මේ අවස්ථාවේදී ඉල්ලමි.
ගරුවරු ඇමතුමා,
රැකියා විරහිත උපාධියෙන් රැකියා අවස්ථා සැලසීම අපේ රජයේ ප්‍රමුඛත්ව කාර්යයක් ලෙස සලකාප කටයුතු කරනවා. 2018 මැයි 25 වෙනිදා රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලබන තීරණය අනුව අදීර කීපයකින් රැකියා විරහිත උපාධිධාරීන් පුහුණු කිරීම යටතේ පළවෙනි අදීරයේදී 2018 අගෝස්තු මාසයේ 20 වන දින අභ්‍යාසලාභීන් උපාධිධාරීන් 5000ක් බඳවා ගැනීමට අපි කටයුතු කරා. එතනින් 3200ක් රැකියා බාර ගන්නට පැමිණියා. ඊට පසුව ඔක්තෝබර් මාසේ අපේ රැකියා නැති වුණා. අපේ රැකියා ආපහු ලබා ගත්තයන් පස්සේ අපිට අවස්ථාව ලැබුණා අභ්‍යාසලාභීන් උපාරින් 16800 දෙනෙක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම. ඒක ජූලි මාසේ 30-31 සහ අගෝස්තු 1 වෙනිදා සිදු කිරීමට අපිට හැකි වුණා. මෙලෙස විරහිත උපාධිධාරීන් වෙත පත්වීම් ලබා දීම ඉතා සාධන ක්‍රමයකින් අනුගමනය කරා. ඒ පෙර වාගේම අපි තමන් පිට වුණ වර්ෂයේ දිහා බැලලා තමයි ඒ අනුව තමයි අපි පත්වීම් දන්වනවා. එම උපාධිය සම්පූර්ණ වර්ෂය සැලකිල්ලගෙන එම පත්වීම ලබා දුන්නා. ඒ අනුව 2016 දෙසැම්බර් 31 වෙනිදා පෙර උපාධිය සම්පූර්ණ කළද රාජ්‍ය විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර සිසුන් සඳහාත් අපි ඒ පත්වීම් දුන්නා. දැනට දෙසැම්බර් 2011 දෙසැම්බර් 30 වෙනිදා පෙර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි ලබාගත් උපාධිධාරීන් සඳහා පත්වීම ලබා දීමට අපි කටයුතු කරලා තියෙනවා. මේ වන විට දැනට රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් ඒ නිසා අර 3200 කරගත්තොත් 20000කට පමණ අපි පත්වීම් දීලා තියෙනවා. ඒ තාම අපි පත්වීම් දුන 16800ෙන් කී දෙනෙක් පත්වීම් බාර ගන්නවද කියලා අපිට වාර්තා වෙලා නැහැ. ඒකට තව සුමසති 2-3ක් යයි. එයා වාර්තා ඇතුලේ ඇබෑර්තු සියල්ලම අරන් මේ ඉතුරු තිබුණේ ඇබෑර්තු තරම් අඩු ගානේ 6000 වෙන පළවෙනි වටේ හැටියට මේ බාහිර උපාධිධාරීන්ට දීලා ඊට පස්සේ ඊළඟ වැඩපිළිවෙල අනුව බාහිර උපාධිධාරීන්ට රැකියා දෙන්න අපි ක්‍රියා කරන්නේ. ඒ නිසා අපි පළවෙනිම ගියේ රාජ්‍ය විශ්වවිද්‍යාල අභ්‍යන්තර ශිෂ්‍යයන්ට. ඊට පස්සේ අපි එනවා බාහිර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට. එයාට ඒ පත්වීම් ලැබලා දෙන්න. මේ අනුව තමයි අපි වැඩ කටයුතු කරලා තියෙන්නේ.
ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ.
අග්‍රාමතුමනි, අපිට 2000 බාහිර උපාධිධාරීන් මම දන්න තරමින් 2012 වර්ෂයේ 800කට පමණ ලබා දීලා තියෙනවා. එතකොට ඉන්ටර්නල් ග්‍රැජුවේට්ස්ලට 2016 12 31 සිටන සිළුමු දෙනාටම ලැබිලා තියෙනවා. විශේෂයෙන් අපි මහජන නියෝජිතයන් හැටියට අපිට ලොකු ඉල්ලීමක් තියෙනවා මේ බාහිර උපාධිධාරීන්ටත් ඒ අවස්ථාව එහා සමානව සලකා බලන්න කියන එක. ඒ ගැන රජයේ අවධානය යොමු වෙලාද?
අවධානය යොමු වෙලා තියෙන බාහිර උපාධිධාරීන් ප්‍රශ්නයක් තියෙන්නේ. සමහර රැකියා කරන ගමන් වෙනත් වැඩ කටයුත්තක් කරන ගමන් බාහිර උපාධිය කළා. ඊට පස්සේ මෙතනින් බලනවා රැකියාවක් ගන්න සමහර විට තමන් සෑයීමකටපත් වෙන්නේ ලැබෙන රැකියාව එක්ක. ඒ නිසා පරණ රැකියාවෙම සිටින්නේ. ඒක අපි තීරණය කළ ඉස්සෙල්ලම අභ්‍යන්තරයට දීලා ඊට පස්සේ ආරම්භ කරන්න බාහිරයට දෙන්න. දෙවනුව අපි දැන් එක තීරණයක් ගත්තා, රැකියා ලබා ගත්තාම ඒ අයට ඇත්ත වශයෙන්ම නියම රැකියාවක් තියෙන්න ඕනේ. දැන් මේ අවස්ථාවේදී පාසල් වලටත් උවමනා නිසා ගුරුවරු අපි රැකියා ලබා ගන්නට අවස්ථාව ලැබුණා. ඒ නිසා අපි අමාත්‍යාංශයෙන් කතා කරලා සංස්ථායක් කතා කරලා අපි කොහොමද මේ අයට යම්කිසි ප්‍රයෝජන වැඩ කොටසක් දෙන්න කියලා සාකච්ඡා කරලා තමයි යන්නේ. දැන් සමහර තැන්වල මම දන්නවා බාහිර මේ උපාධිධාරීන් අරගෙනම විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් නුගත් අමාත්‍යාංශ වලින් තමයි දැන් අපිට කතා කරන්න තියෙන්නේ.
දෙවෙනි අතුරු ප්‍රශ්නේ.
ඒ වගේම අගමැතිතුමනි, විශාල උපාධිධාරීන් සංඛ්‍යාවක් සංවර්ධන නිලධාරීන් හැටියට ග්‍රාමසේවක කොට්ටාසවල සංවර්ධන කටයුතු සඳහා නියැලී සිටිනවා. ඒ සංවර්ධන නිලධාරීන් මට මාවත් හමු වුණා. ඒ සංවර්ධන නිලධාරීන්ගේ ඒ එකමුතුව විශේෂයෙන්ම එතුමන්ලා ඒ සංවර්ධන නිලධාරීන් විශාල ප්‍රමාණයක් වැඩ බලන තවත් ග්‍රාමසේවක කොට්ටාසයක වැඩ බලමින් සේවය කරනවා. ඒ අයට ග්‍රාම නිලධාරීන්ට ලබා දෙන එම අතිරේක දීමනාව නොලැබීම හේතුවෙන් ඒ අය ලොකු කනස්සලකට පත් වෙලා තියෙනවා. මම හිතන්නේ ඒ විතා සාධාරණ ඉල්ලීමක්. ග්‍රාම නිලධාරීන්ට තවත් කොට්ටාසයක වැඩ බලනකොට යම් අතිරේක දීමනාවක් ලැබෙනවා නම් ඒ කටයුත්තම සංවර්ධන නිලධාරීන් උත්ගෙන් උත්වෙන ඒ සේවාව විශේෂයෙන්ම මේ දවස්වල ගම්පෙරළිය වැඩසටහන් යටතේ විශාල වැඩ කටයුත්තක් සංවර්ධන නිලධාරීන් කරනවා. ඉස්සර නම් ඒ සංවර්ධන නිලධාරීන්ට ලොකුවට වැඩක් කෙරුන්නේ නැහැ. ඔය ඇට ටිකක් බෙදන්න තමයි තිබ්බේ. නමුත් දැන් ඒ කටයුතු ඒ සංවර්ධන නිලධාරීන්ට විශාල වැඩ කොටසක් සිදු වෙන නිසා ඒ අයට ඒ යම් දීමනාවක් ලැබිය යුතු දීමනාවක් ලබා දෙන්න කටයුතු කරනවාද?
ඇත්ත වශයෙන්ම මන්ත්‍රීතුමා, මම මේක ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට යොමු කරන්නම්. මේ ප්‍රශ්නේ ගැන ඔබතුමා කිව්ව හැටියට අද විශාල වැඩ කොටසක් බිම් මට්ටමේ සිදු වෙනවා. කිසිම ආණ්ඩුවක් නොකරපු විදියට හැම තැනම වැඩ කටයුතු සිදු වෙනවා. වැඩසටහන් ගණනාවක් තියෙනවා. යටිතල පහසුකම් ලබලා දෙන්න, පාරවල් හදන්න, පාසල් හදන්න, අන්න එහෙම විශාල වැඩ කොටස් ගණනාවක් තියෙනවා. ඒ නිසා ඒ වැඩ කොටස් ගන්නත් නිලධාරීන් උමල්ලා තියෙනවා. ඔබතුමා කිව්වේ මේ කාරණේ මම ස්වදේශ කටයුතු අමාත්‍යතුමාට යොමු කරන්න.
බොහොම ස්තුතියි. ගරු සීබි රත්නායක මහත්මයා.
ගරු කතානායකතුමනි, ගරු අප්‍රමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය, මේ ආණ්ඩුව බලයට පත්වීමට පෙර මේ රටේ තරුණ තරුණියන්ට ලබා දුන් ප්‍රධානතම පොරොන්දු වූයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන ආකාරයට රැකියා දශලක්ෂයක් ලබා දෙන බවයි. මේ වෙනිදු වසර හතරමාරක් ගත වී තිබෙන අතර රැකියා දශලක්ෂයෙන් කොපමණ නව රැකියා ලබා දී තිබෙනවාද කියා කරුණු සහිතව සවිස්තර වාර්තාවක් මෙම ගරු සභාවට ඔබතුමා ඉදිරිපත් කරනවාද? මෙම රැකියා දශලක්ෂයෙන් රාජ්‍යාංශයට අලුතෙන් ලබා දෙන රැකියා සංඛ්‍යාව කොපමණද? එය ලබා දුන්නේ කුමන පදනමකින්ද? ලබා දුන් එම රැකියාවල සවිස්තර ලේඛනයක් ලබා දෙන ලෙසද ඉල්ලමි. පෞද්ගලිකාංශයේද දායකත්වය ලබාගෙන රැකියා ලබා දෙම බවට ආණ්ඩුව මැතිවරණයට පෙර පොරොන්දු අතර ඒ ආකාරයෙන් පෞද්ගලිකාංශයේ ආණ්ඩුවට මැදිහත් වී ලබා දුන් රැකියා සංඛ්‍යාව කොපමණද? රටපුරා කර්මාන්ත පුර ඇති කරමින් විදේශ ආයෝජන ගෙන්වා ග්‍රාමීය තරුණයන් රැකියා ප්‍රශ්න විසඳීම ලබා දෙම බව ඔබතුමා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන මගින් පොරොන්දු බව සිහිපත් කරනු කැමැත්තෙමි. රැකියා ප්‍රශ්න විසඳීම සඳහා මෙවැනි කර්මාන්තශාලා කොපමණ සංඛ්‍යාවක් රටපුරා ස්ථාපිත කර තිබේද? එම කර්මාන්තශාලා මගින් ලබා දී ඇති සමස්ත රැකියා ප්‍රමාණය දිස්ත්‍රික් මට්ටමින් කොපමණද කියා සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙස ඉල්ලමි. අනිත් ප්‍රශ්නේ උපාධාරින්ගේ ප්‍රශ්න, දැන් මන්ත්‍රීතුමා අහපු නිසා මම ඒක අහන්නේ. ඔබතුමාගෙන් ඒ පිළිතුරු ලබා දුන්නා
ඔබතුමත් අපේ මන්ත්‍රීතුමත් මේ හර්ෂණ රාජා මහත්මයාටම ප්‍රශ්න කොටසක් එක මම පිළිතුරු දීලා තියෙනවා. රැකියා දුන්න ප්‍රමාණය ගැන පිළිලා තියෙන ආණ්ඩුවෙන් දෙන්න ප්‍රමාණය පුද්ගලිකාංශයේ. දැන් පුද්ගලිකාංශයේ ඇත්ත වශයෙන්ම ලියාපදිංචිලා තියෙන අර්ථ සාධාරණ මුදට ස්ථිර වශයෙන් ඉන්නේ නැහැ. සමහර තැන්වල ඉන්නවා ස්ථිර නොකෙරුවට එතන වැඩ කටයුතු කරන. ඒ වගේම සංවිධාන නොවුන අංශේ නන් ෆෝමල් සෙක්ටර් ස්වයං රැකියා කරන ඔය මාර්ගවලත් සංඛ්‍යාව තියෙන සියල්ලම ලබා දෙන්න කියලා මම ඉල්ලා තියෙනවා. ඒත් දැනට විශාල සංඛ්‍යාවකට මේ රැකියා ලැබලා දීලා තියෙනවා. මට සමහර පුද්ගලිකාංශයෙන් කියන්නේ එයාගේ අබෑරුතු තියෙනවා. නමුත් අබෑරුතු පුරවන්න සංඛ්‍යාව මදි කියලා. ඒ කියන්නේ සමහර අය දැනට ගමේ ඉන්න ගමේ තියෙන ආදායම් සෑයීමකටපත් වෙලා අකමැති වෙන රැකියාවකට යන්න මීට වඩා හොඳ ආදායමක් ලැබුණ නැත්තම් ඒක ඒකට එයාට දොස් කියන්න බෑ. ඒ නිසා සමහර අංශවල විශේෂයෙන්ම ඉදිකිරීමේ අංශයේ මංශ ගණනාවක රැකිය අඩුවක් තියෙනවා. මීට අමතරව එක ප්‍රශ්නයක් දැන් ඇති වෙලා තියෙනවා. විශාල සංඛ්‍යාවක් ඒ වගේම සංචාරක ව්‍යාපාරයෙන් ජීවත් වුණා මේ පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම නිසා එයාට තාවකාලිකව ඒ ආදායම් අහිමි වෙලා තියෙනවා. බලාපොරොත්තු වෙන්නේ දෙසැම්බර් මාස වෙනකොට එයාට යලිත් ඒ ක්‍රියා කරන්න පුළුවන් වෙයි කියලා. අද වෙලා තියෙන්නේ අපිට විශේෂ විශාල එක් එක් නායකම විශේෂයෙන්ම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවෙන් වැඩසටහන් නිසා ඒ කරන සංඛ්‍යාවක් වැඩි වෙලා තියෙන ඇත්ත වශයෙන්ම ඒ පිළිබඳ වාර්තා අපිට ලැබිලා නැහැ. අපි දන්නවා විශාල දුන්න මුදල දන්නවා. ඒත් දැනට ඒකෙන් රැකියා බිහිවුණු ප්‍රමාණය අපිට හොයාගන්න තිබෙනවා.
අර අග්‍රාමත්තුමනි ඒ රැකියා සඳහා ඒ සවිස්තර වාර්තාවක් ඉක්ම කඩිනමින් ලබා දෙන්න පුළුවන් වෙයිද කියන එක තමයි මම ඇහුවේ.
මම කියලා තියෙන එක ලබා දෙන්න පුළුවන් තරම් විගහට.
ඔව් ඉදිරි මාස 6 ඇතුළත තව රැකියක් කීයක් ඔබතුමා නිර්මාණය කරන්න සූදානම් වෙනවද ලබා දෙන්න කටයුතු කරනවද? ඊළඟට අර්ථසාධක අරමුදල් පිළිබඳව කතා කරපු නිසාම විශ්‍රාම වැටුපක් ලබා නොදෙන නිසා පෞද්ගලික අංශයට නොයන බවක් ඒත්තු ගන්නෙනවා ඔබතුමා කියපු පරිදි. එනිසා ඒ අයට විශ්‍රාම වැටුප් ලබා දෙමින් රජයේ රැකියා ලබා දීම සඳහා කටයුතු කරනවද?
ඒ ගැනත් යෝජනා කීපයක් ලැබිලා තියෙනවා, සාකච්ඡා කරගෙන යනවා. ඒවයි එක ප්‍රශ්නයක් වෙලා තියෙන විශ්‍රාමයක අනික වෙලා තියෙන තමන් හැමලෙම බලන ගමේ තියෙන ආදායමට වඩා වැඩි ආදායමක් ලැබෙනවද කියලා. ලැබෙන්නේ නැත්නම් එතෙන්ට යන්නේ එක තියෙන එක ප්‍රශ්නයක්.
නියමක් කරලා කරුවා ගන්න තමයි විශේෂයෙන්ම කටයුතු කරේ කියන්නේ. ඔව් ඉදිරියකාවෙන්
කර්මාන්තේ කතා කරන මේක.
ඔබතුමා අතුරු ප්‍රශ්න ඇහුවා.
අව එකක්
දෙකයි දෙන්නේ. මහින්දාමරණි අඳුම ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාගේ අවසරයේ පරිදි ග්‍රාමාත්‍යතුමාගේ අහන්න කැමතියි. දැන් රජයේ රැකියා ලබා දීමක් අපිට පේනවා පුරප්පාඩු නැති ඒවට පුරප්පාඩු හොය හොය දානවා වගේම පුරප්පාඩු ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් ඇතුල් කරනවා. ඒවා දේශපාලන හේතුන් මත ප්‍රශ්නයක් නෑ, රස්සාදිනයකට අපි විරුද්ධ වෙනව නෙමෙයි. ඒ නිසාම පෞද්ගලිකාංශයේ රැකියාවලට යන්න කට්ටිය උනන්දු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි පෞද්ගලිකාංශයේ තියෙන බදු වැඩි කරලා තියෙනවා ඒ අයගෙන් අය කරන. ඒ වගේම විදුලි බිලේ වැඩි, ඒ අයගේ ජල බිල්පත් වැඩි, ඒ අයට කර්මාන්ත නඩත්තු කරගෙන යන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ නිසා රාජ්‍යාංශයේ රැකියා පුරවන්න අනවශ්‍ය විදියට පුටු පුරවන්න යනවට වැඩිය පෞද්ගලික කර්මාන්ත ශේෂ්ත්‍රය දියුණු කරන්න, නිෂ්පාදන ආර්ථිකය වැඩි කරන්න ඔබතුමාලගේ වැඩපිළිවෙලක් තියෙනවද කියලා මම අහන්න කැමතියි. මේ වතාවෙත් අයවැය ලේකනේ අග්‍රාමාත්‍යතුමනි කෘෂිකර්ම ශේෂ්ත්‍රයට වෙන් කරපු මුදල් අඩුයි, දීවර ශේෂ්ත්‍රයට වෙන් කරපු මුදලේ අඩුවක් තියෙනවා. ඒ වගේම පසු සම්පත් ශේෂ්ත්‍රයට වෙන් කරපු මුදල් වල අඩුවක් තියෙන. ඉතින් ඒ නිසා අපි ඒ පිළිබඳ ඒ තුලින් රැකියා නිර්මාණය කරගන්න අමාරුයි. ඒවයි තමයි රැකියා හදාගන්න තියෙන්නේ. මේ අවස්ථාව නැතුව කම්නාසල සමෘද්ධියට විශාල මුදලක් සහ ප්‍රචාර කටයුතු වලට විශාල මුදලක් දීව බව පේන්න තියෙනවා.
ප්‍රශ්නය වුණා නම් හොඳයි ගරු මැතිතුමා.
මිලියන 3000ක් විතර ප්‍රචාර කටයුතු වලට නම් දීලා තියෙන බව පේන්න තියෙනවා.
ගරු අගමැතිතුමා. ගරු හැරිසන් ඇමැතිතුමා.
ගරු කතානායකතුමනි, එතුමා කිව්වා කෘෂිකර්මයට දීපු මුදල ප්‍රමාණවත් නැහැ කියලා. හැබැයි අමරවීර මැතිතුමාම දන්නවා ලෝක බැංකු ව්‍යාපෘති යට තියෙන ලොකුම ව්‍යාපෘති දෙක තියෙන කෘෂිකර්මාන්තය. ඒ දෙකෙම වෙන්නේ එකක් තමයි කෘෂි නවීකරණ වැඩසටහන සහ සුසිරි කෘෂිකාර්මික සහ වාරි මාර්ග ව්‍යාපෘතියට. ඒ ව්‍යාපෘතියේ යටතේ තමයි අපි වැව් 700ක් හදන්න මුදල් හම්බ වෙලා තියෙන්නේ. ඒක රජයේට බරක් නොවි ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වෙනවා. වැව් විතරක් නෙමෙයි මේ අවුරුද්දේ පටන් ගන්න තියෙනවා. ලංකාවේ දිස්ත්‍රික්ක 6ක බිලියන 2000ක් ලංකාවේ මුදලෙන් බිලියන 2000ක ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් නැන් ඒක නිසා කෘෂිකර්මයට ඒ මුදල් ප්‍රමාණය ඉතිහාසයේ කවදාකවත් වෙන් වෙලා නැහැ. ඒක නිසා මේ අවුරුද්දේ තමයි කෘෂිකර්මාන්තය වෙනුවෙන් වැඩිම මුදලක් වියදම් වෙන් වෙලා තියෙන්නේ.
හොඳයි, බොහොම සුදුයි. ගරු ඕනබල් චාස්රිමනන්දන්, ඔබතුමා මට දෙන්න පුළුවන් අතුරු ප්‍රශ්න දෙකයි. ඔබතුමා දැන් ප්‍රශ්න හතරක් විතර දෙනවා.
ඒකට තමයි එතුමා ගරු ඇමතුමා පිළිතුරු දුන්නේ. ගරු අගමැතිතුමා
එළ කැමැත්තක් තියෙනවා රජයේ රැකියාව වලට. ඒත් අපිට දැන් පුද්ගලික අංශය දිනු කරන්න තියෙනවා. ඒකට තවත් දිරිගැන්වීම ඇතුල් කරන්න ඉන්නේ.
හොඳයි බොමස් බොමස් ස්තුතියි. හොඳයි බොමස් ස්තුතියි. ගරු ඔනබ ජාසිමනාදන්
නන්රි ප්‍රති සභානාරකලේ ඔරව பிரதமர் அவர்களே, முல்லைத்தீவு மாவட்டம் புதுக்குடியிருப்பு பிரதேச செயலத்துக்குட்பட்ட கமலசேவ திணைக்களத்துக்கு சொந்தமான நஞ்சுண்டான் குளம் நீண்டகாலமாக புனரமைக்கப்படாமையினால் தங்களிடம் என்னால் விடுக்கப்பட்ட கோரிக்கைக்கு அமைவாக 14/2/2019 அன்று தங்களுடைய அமைச்சினால் 40 மில்லியன் ரூபாய் ஒதுக்கப்பட்டும் 6 மாதங்களாகியும் இக்குளம் புனரமைப்பதற்கு வன பாதுகாப்பு திணைக்களம் இன்று வரை அனுமதி வழங்கவில்லை என்பதனை கௌரவ பிரதமர் அவர்கள் அறிவாரா? வன பாதுகாப்பு திணைக்களத்தின் அனுமதி வழங்கல் குறித்து மேதகு ஜனாதிபதி அவர்களை நேரடியாக நான் சந்தித்து அனுமதி கேட்டிருந்தேன். ஜனாதிபதி அதற்கு வன பாதுகாப்பு திணைக்களத்திடம் அனுமதி கொடுக்கும்படி பணிப்புரை வழங்கியும் முல்லைத்தீவு மாவட்ட அரசாங்க அதிபர் பல தடவை வன பாதுகாப்பு திணைக்கள பணிப்பாளரிடம் கோரிக்கை விடுக்கப்பட்டும் இன்று வரை அதற்குரிய அனுமதி கிடைக்கவில்லை என்பதை கௌரவ பிரதமர் அவர்கள் அறிவாரா? நஞ்சுண்டான் குளம் புனரமைப்பதன் மூலம் இளங்கோபுரம், வள்ளுவர்புரம், மாணிக்கபுரம், தேராவில் ஆகிய அயல் கிராமங்களைச் சேர்ந்த 1300 விவசாய குடும்பங்கள் மேட்டுநில பயிர் செய்கையின் மூலம் அவர்களுடைய வாழ்வாதாரங்களை பெற்றுக்கொள்ள முடியும் என்பதனால் வன பாதுகாப்பு திணைக்களத்தினுடைய அனுமதியை பெற்று குளத்துக்குரிய மேலதிக நிதியையும் தங்களால் வழங்க நடவடிக்கை எடுக்க முடியுமா என்பதனை கௌரவ பிரதமர் அவர்கள் இச்சபையில் தெளிவுபடுத்துவாரா? எனினும் நஞ்சுண்டான் குளம் புனரமைப்பதற்கு அனுமதி மறுக்கின்ற வன பாதுகாப்பு திணைக்களம் வவுனியா மாவட்டத்தில் நெடுங்கனி பிரதேச சேலத்துக்குட்பட்ட கச்சல் சமலங்குளம் என்ற வவுனியா கமநல சேவை திணைக்களத்துக்குட்பட்ட இக்குளத்தை சிங்கள மக்களை குடியேற்றுவதற்காக அனுராதபுரம் கமநல சேவை திணைக்களத்தின் மூலம் 250 ஏக்கர் காடுகளை அழித்து அக்குளத்தினை புனரமைப்பு செய்து மக்களை குடியேற்றுவதற்கு நடவடிக்கை எடுக்கிறது என்பதை கௌரவ பிரதமர் அவர்கள் அறிவாரா? இச்சம்பவமானது வடக்கு கிழக்கு பிரதேசத்தில் வன பாதுகாப்பு திணைக்களம், வன ஜீவராசி திணைக்களம், மகாவலி அதிகார சபை, தொல்லியல் திணைக்களம் ஆகிய அரச திணைக்களங்களில் ஆவணப்படுத்துகின்ற காணிகளில் எதிர்காலத்தில் சிங்கள மக்களை குடியேற்றுவதற்கு இந்த காணிகள் குறித்த திணைக்களங்களில் கையாளப்பட்டிருப்பது வெளிப்படையாக தெரிவதை கௌரவ பிரதமர் அவர்கள் அறிவாரா? ஆமெனில் வடக்கு கிழக்கில் குறித்த திணைக்களங்களை தமிழ் மக்கள் சார்ந்த கோரிக்கைகளை நிராகரித்து சிங்கள மக்களுடைய குடியேற்றங்களுக்கு ஏதுவாக செயல்படுவதை கௌரவ பிரதமர் அவர்கள் தடுத்து நிறுத்த முடியுமா என்பதை இச்சபையில் அறிவிப்பாரா?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩි පිරිපුවා ප්‍රාදේශය ලේකම් කොට්ටාස ඇත් නනංචුන්ඩාන් වැව ප්‍රතිසංස්කරණය නංචුන්ඩාන් වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අදාළ අනුමතිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2019 අප්‍රේල් 10 වෙනි දින ලබා දී තිබෙනවා. So we are given permission on, they are given on 10th of April. ඒ සම්බන්ධයෙන් වන සංරක්ෂණ ජෙනරාල් විසින් නිකුත් කරන ලද ලිපිය මහ සභාගත කරනවා. ගරු ජනාධිපතිතුමගේ ප්‍රධානත්වයෙන් පැවති උතුරු නැගෙනහිර සංවර්ධනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේදීද මෙම වැව ප්‍රතිසංස්කරණය සම්බන්ධව සාකච්ඡා වී තිබෙනවා. එෙහිදී මේ ගැන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අදාළ උපදෙස් ලබා දී තිබෙනවා. එසේම මෙම වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මාගේ අමාත්‍යාංශය රුපියල් මිලියන 40ක මුදලක් වෙන්කර තිබෙනවා. ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භව පසුව ඉතිරි මුදල් අවශ්‍ය පරිදි ලබා දීමට හැකිය. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු මන්ත්‍රීමය සඳහන් කර පරිදි වවුනියාවේ දිස්ත්‍රික්කයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළමනාකාරීත්වයෙන් පවත්වන භූමියක් තුළ කච්චල
මලක්කුලම වැව නමින් වැවක් ප්‍රතිසංස්කරණය කර සිංහල ජනයා නැවත පදිංචියට සඳහා කටයුතු කර නැහැ. ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව විසින් අතීතයේ පැවති ගැටුම් නිසා වල් බීවී ඇති වැව් ප්‍රතිසංස්කරණය සඳහා අවසර ඉල්ලා ඇතත් එම ලයිස්තුවටද කච්චල් සම ලුක්කුලම නමින් වැවක් ඇතුල්ව නැහැ. එසේම වනජීවී රක්ෂිත ලෙස ස්ථාපනය කර ඇති ප්‍රදේශවල පවතින වනජීවී සම්පත්වලට නිසි නෛතික ආරක්ෂාවක් ලබා දීමේ අරමුණින් වෙන්කර ඇති ප්‍රදේශවල ජනතාව පදිංචි කිරීම වැනි වෙනත් පරිබාර කාර්යයක් සඳහා යොදා ගැනීමට වනසත්වා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ ප්‍රතිපාදන නොමැති බැවින් ජනතාව පදිංචි කිරීම සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ද කිසිදු ඉඩම් වෙන් කිරීමක් සිදු කර නැහැ. ඒ වගේම මම මන්ත්‍රීතුමාට කියන්න කැමති ඕනෑම දිස්ත්‍රික්කයක ජනවාර්ගික අනුපාතය වෙනස් කරන්න අපි ක්‍රියා කරන්නේ නැහැ. මේ ප්‍රදේශයේ බහුතරයක් ඉන්නේ දෙමළ ජනතාව. ඒ දෙමළ ජනතාව තමයි මේ ප්‍රදේශයේ ජීවත් කරවන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒක උල්ලංඝනය වෙන යම් කිසි නිලධාරියෙක්ගේ මට දැනුම් දෙන්න මම ඒ ගැන විභාග කරන්න.
Do you have any supplementary questions?
Yes.
One.
நன்றி பிரதி சவன் அவர்களே. கௌரவ பிரதமர் அவர்களே, நீங்கள் குறிப்பிட்டது போல 2019 ஆண்டு 4 மாதம் வனயிலாக அத்தனைக்கலாம் அனுமதி வழங்கியிருந்தது. நானும் மாவட்ட டிஸ்ட்ரிக்ட் ஃபாரஸ்ட் ஆஃபீஸருடன் அந்த பிரதேசத்திற்கு அரசாங்க அதிபர் எல்லோரும் சென்றிருந்தோம். ஆனால் அவர்கள் அங்கு வந்து ஆய்வு செய்து அதன் பின்பு ஒரு அனுமதியை வனயிலாக பணிப்பாளரிடம் கோரியிருந்தார்கள். அந்த அனுமதி இன்னும் வராமல் அந்த பணம் செலவழிப்பதற்கு இந்த வருடம் முடிகின்ற காரணத்தினால் மிகப்பெரிய ஒரு தர்ம சங்கடமான நிலை இருக்கிறது. கௌரவ பிரதமர்களை, நான் இந்த குல தொடர்பாக உங்களோட நேரடியாக நாம் வந்து இந்த 40 மில்லியன் ரூபாய் கேட்டபோது நீங்கள் அந்த 40 மில்லியன் ரூபாவை வழங்கியிருந்தீர்கள். அதற்கு எனது மனமார்ந்த நன்றிகள். ஏனென்று சொன்னால் அங்கிருக்கின்ற யுத்தத்தால் பாதிக்கப்பட்ட அந்த மாவட்டத்தில் மக்களுடைய விவசாயத்தை மேம்படுத்துவதில் கௌரவ பிரதமர்கள் நீங்களும் கவனம் அக்கறையா இருக்கிறீர்கள் என்பதை நான் கேட்ட உடனே அந்த பணம் வழங்கியது அதற்கு ஒரு சாட்சியாக இருக்கிறது. ஆகவே இந்த குளத்தை தங்களுடைய தலைமையில் அந்த குளத்தை முற்றுமுழுதாக புனரமைப்பு செய்து அந்த மக்களிடம் நேரடியாக நீங்கள் ஒப்படைக்க வேண்டும் என்று நான் இந்த நேரத்தில் கௌரவ பிரதமர்களை
கேட்டுக்கொள்கிறேன்.
නනංචුන් දාන් වැව අපි ප්‍රතිසංස්කරණය කළා ප්‍රදේශයේ ජනතාවට බාර දෙන්න.
ගරු හරිසන මහතුම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ මන්නාරම් දිස්ත්‍රික්කයේ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයේදී ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් මුදල් ලැබිලා තියෙනවා වැව් 40කට. ඒ වගේම අපි ලබන මේ මාසේ 25 වෙනිදා මල්ලතුයේ ජලාශයේ මුල්ගල තියලා සම්පූර්ණම එතුමාගේ දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 2000ක් සංවර්ධනයට සඳහා අවශ්‍ය ජලය ලබා දෙනවා වගේම එතුමාගේ කාලයක් තිස්සේ ඉල්ලන යෝධවැව සංවර්ධනය අපි එන අවුරුද්දට ඇතුළත් කරලා තියෙනවා. යෝධවැව සංවර්ධනය සහ ප්‍රධාන ඇලවේල්ල සකස් කිරීමටත් එතුමා ඉල්ලපු ඉතුරු වැව් ටිකට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දෙන්න.
ඉරිගේෂන් වලට අගමැතිතුමා සල්ලි දුන්නා කියලා තමයි මම දැන් කිව්වේ. දැන් ෆොරස්ට් ඩිපාර්ට්මන්ට් එකේ තියෙන ප්‍රශ්නේ තමයි දැන් මම දැනට ඇවිවේ. එතකොට බොහොම ස්තුතියි. අර ප්‍රොජෙක්ට් එකේ අර යෝධවැව වලට අගමැතිතුමා වෙනම මිලියන් 300ක් දුන්නා. ඒක මම කිව්වේ අර යුත්තේ ප්‍රදේශය වලට අගමැතිතුමා සල්ලි දුන්නා කියලා තමයි මම කිව්වේ. අපිට ඕනේ ෆොරස්ට් එකේ තියෙන ප්‍රොබ්ලම් එකේ තමයි අර වැව් ටික කරගන්න බැරි කමක් තියෙනවා.
ඔබතුමාට ප්‍රශ්නයක් තියෙනවා නම් ෆොරස්ට් එකේ ඔබතුමත් අපේ වාරිමාර්ය නිලධාරීත් වන සංරක්ෂණ නිලධාරීත් ගෙනල්ලා අපි සාකච්ඡා කරලා ඒකට අවශ්‍ය විසඳුම ලබා දෙන්න.
රයිට්. බොහොම ස්තුතියි. ගරු දෙවෙනි අතුරු ප්‍රශ්නද?
ඔව්.
ෆයිනල් ක්වෙස්චන්.
ගෞරව ප්‍රධානමර්ගලේ, නාන් இன்று தங்களோட அலுவலகத்தில் சந்தித்திருந்தேன். பட்டதாரிகள் நியமனங்கள் தொடர்பாக ஏற்கனவே கௌரவ பாராளுமன்ற உறுப்பினர் ராஜகரன் அவர்கள் இந்த கேள்வியை கேட்டிருந்தார். கௌரவ பிரதமர்கள், நான் தங்களிடம் விநயமாக கேட்டுக்கொள்வது 2016 முற்பட்டவர்களுக்கு தாங்கள் நியமனங்கள் தற்பொழுது நீங்கள் வழங்கியிருந்தீர்கள். வழங்கிய போது மன்னார் மாவட்டத்தில் 144 பேருக்கும் வவுனியா மாவட்டத்தில் 198 பேருக்கும்
முல்லைத்தீவு மாவட்டத்தில் 126 பேருக்குமான நியமனங்களுக்குரிய படிவங்கள் மாவட்ட செயலகங்களுக்கு வந்திருந்தது. இருந்த போதிலும் அந்த மாவட்டத்தில் ஏற்கனவே நியமனங்களில் இருக்கின்றவர்கள் அந்த நியமனங்களில் கிட்டத்தட்ட 30-40 பேர் மாவட்ட ரீதியாக பெற்றுக் கொள்ளவில்லை. ஆகவே கௌரவ பிரதமர்களை நான் தங்களிடம் வினயமாக கேட்டுக்கொள்வது, அந்தந்த மாவட்டத்தில் இருக்கின்ற வெளிவாரி பட்டதாரிகள், குறிப்பாக இந்தியா பல்கலைக்கழகத்தில் யுத்தம் காரணமாக இந்தியா பல்கலைக்கழகத்தில் சென்று பட்டம் பெற்ற உள்வாரி பட்டதாரிகள் பலர் இந்த மாவட்டங்களில் இருக்கிறார்கள். ஆகவே அந்த விடுபடுகின்ற வெற்றிடங்களுக்கு அதே மாவட்டத்தைச் சேர்ந்த வெளிவாரி பட்டதாரிகளையும் வெளிநாட்டு குறிப்பாக இந்தியா பட்டதாரிகளையும் உள்வாங்க வேண்டும் என்று நான் உங்களை நேரடியாக கேட்டிருந்தேன். அதற்கு நீங்கள் சம்மதம் தந்தீர்கள். இருந்தாலும் தங்களுடைய சபையினுடைய கவனத்தை கொண்டு வருகிறேன். இதற்குரிய நடவடிக்கையை தாங்கள் எடுக்க வேண்டும் என்று கேட்டுக்கொள்கிறேன்.
மாமஜாங் மித்தே மே சபாவட்ட என்ன மே மாத்தித்துமாய் கருணு கேன மட்டும் දැනුම් දුන්න ඒ ගැන මම පරීක්ෂා කරලා පියවර ගන්නවා.
රයිට් බොහොම ස්තුතියි. ගරු අනුරාධනායක මන්ත්‍රීතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වැඩිවන ජීවන වීදමට සරිලන වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙසට වැඩ කරන ජනතාව විසින් 2019 අයවැය ඉදිරිපත් කිරීමට ආසන්නයේ ආණ්ඩුවට ඉදිරිපත් කළ දිල්ලීම් වලට ප්‍රතිචාර වශයෙන් 2019 ජූලි මාසයේ පළවෙනිදා සිට රාජ්‍ය සේවකයන්ට අන්තර්කාලීනව රුපියල් 2500ක දීමනාමක් ලබා දෙන බවට වූ යෝජනාවක් අයවැයට ඇතුළත් විය. එසේම 2019-04-22 දින ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 09-2019-90 සියලුම රාජ්‍ය සේවකයන් සඳහා මෙම රුපියල් 2500ක අන්තර්කාලීන දීමනාව ගෙවීමට කටයුතු කළ යුතු බව සඳහන් විය. කෙසේ වුවද 09-2019 චක්‍රලේඛනය 90 මේ දක්වා ජූලි මාසයේ වැටුපට මෙම මුදල එකතු කරනු ලැබ ඇත්තේ දෙපාර්තමේන්තු රාජ්‍ය සේවකයන්ට පමණි. රාජ්‍ය සේවයටම අදාළ සංස්ථා මණ්ඩල ව්‍යස්ථාපිත ආයතන ඇතුළු අර්ධ රාජ්‍ය ආයතන 346ක සේවකයන්ට මෙම රුපියල් 2500ක දීමනාව ලබා දිය යුතු තිබුණද ඔවුන්ට මෙතෙක් මෙම දීමනාව ලබා දීමට ආණ්ඩුව පියවරගෙන නැත. මේ හේතුවෙන් අර්ධ රාජ්‍ය ආයතන සේවක සේවිකාවන්ට බරපතල අසාධාරණයක් සිදු වී ඇති බව පෙන්වා දෙනු කැමැත්තෙමි. ඒ අනුව පහත නැගිටින පහත ගැටලුවට අගමැතිවරයා පිළිතුරු ලබා දෙනවා යැයි මා බලාපොරොත්තු වෙනවා. 2019 අයවැය මගින් යෝජනා කළ රුපියල් 2500ක දීමනාව අර්ධ රාජ්‍ය සේවකයන්ට ලබා නොදීමට කටයුතු කර ඇත්තේයි. එම දීමනාව ලබා දීමට පියවර ගනු ලබන්නේ කවදාද? එම අවස්ථාවේදී හිග දීමනාව සමග ඒ ලබා දීමට පියවර ගනු ලබන්නේද? 2019-04-22 දින ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 09-2019-90 සියලුම රාජ්‍ය සේවකයන් සඳහා මෙම දීමනාව ලැබිය යුතු තිබියදී අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන් සඳහා රාජ්‍ය සේවෙන් බැහැර කරන ලද්දේ කුමන පදනමකින්ද යන්න දැනගන්න කැමතියි.
ගරු අගමැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට ගරු ජනාධිපතිතුමා විසින් පත් කරන ලද විශේෂ වැටුප් කොමිෂමේ නිර්දේශවලට අනුව එම වාර්තාවේ නිර්දේශ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන තෙක් 2019 ජූලි මාසයේ පළවෙනිදා සිට රජයේ සේවකයන් රුපියල් 2500ක අන්තර්දීමනාවක් ගෙවීමට රජයේ කටයුතු කර තිබෙනවා. අංක 9/2019 දරන රාජ්‍ය පරිපාලන චක්‍රයේ නිකුත් කරන ලැබුවේ ඒ අනුවයි. රාජ්‍ය සේවය නිදාට තිබෙන එක් පොදු වැටුප් ව්‍යුහයක්. වැටුප් දීමනා වැටුප් වර්ධක යනාදිය සකස් වෙලා තියෙන්නේ එම පොදු ක්‍රමවේදයට අනුවයි. වැටුප් වැඩිවීම ලබා දීමේදී එම වැඩිවීම ලබා දෙන්නේ එම පොදු ප්‍රතිපත්තියට අනුගතවයි. මීට අමතරව අර්ධ රාජ්‍ය අංශය ලෙස සැලකෙන රාජ්‍ය ව්‍යාපාර රජය සංස්ථා මණ්ඩල අනිකුත් ව්‍යවස්ථාපිත ආයතන සඳහා වැටුප් විය සකස් වී තිබෙන්නේ ඒ ආයතනෙහි පවතින තනතුරුවල ස්වභාවය හා ඒ ආයතන විසින් සිදුකරන කාර්යභාර අනුවයි. එම ආයතන පිහිටුව ඇත්තේ යම් යම් නිශ්චිත කාර්යයන් සඳහායි. එම ආයතන අතුරින් සමහර ආයතන විසින් ඉටු කළ යුතු සුවිශේෂ කාර්යභාරය සලකා බලා බොහෝ විට සාමාන්‍ය රජ සේවකයන්ට වඩා වැඩි වැටුප් ගෙවනවා. එසේ මෙම අංශ දෙකේ සේවකයන් වෙත ගෙවනු ලබන විවිධ දීමනා පරිතෝෂිත හා වෛද්‍ය පහසුකම් වැනි විවිධ පහසුකම් වල වෙනස්කම් රැසක් තිබෙනවා. මෙම කරුණු අනුව සාමාන්‍ය රජ සේවකයන් වෙත ලබා දෙන යම් වැටුප් වැඩිවීමක් අර්ධ රාජ්‍යාංශයේ සේවකයන් වෙත එලෙසින්ම ලබා දීමට හැකියාවක් නැහැ. එලෙසම ලබා දිය හැක්කේ දැනට පවත්වන ක්‍රමවේදයන්ට අනුව පමණයි. රජයේ සේවයේ විවිධ අංශ අතර පවත්වන වැටුප් වියේ බරපතල විෂමතාවයකට ලක් නොවන අයුරින් පවත්වාගෙන යා යුතුයි. එම නිසා ඔබතුමාගේ යෝජනාව සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් ගත හැකි පියවර පිළිබඳ ඔබතුමා දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස මම මුදල් ඇමතුමාට දැනුම් දෙමි.
ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නය
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේ අයවැය ලේකරේ තමුන්වහන්සේ 150 වෙනි වගන්තියේ මේ විදිහට කියන්නේ, ජනාධිපතිතුමා විසින් පත් කරන ලද විශේෂ වැටුප් කොමිසමේ වාර්තාව ඒ පිළිබඳව පත් කළ තාක්ෂණික කමිටුවේ නිර්දේශ නිකුත් කළ පසුව ක්‍රියාත්මක කරනු ලැබේ. ඒතොර ඒ වාර්තාව හදලා තිබෙනවා. ඒ වාර්තාවේ අදාළ කරුණු තාක්ෂණික කමිටුවක ඇගයීමෙන් පසුව තමයි ක්‍රියාත්මක කරන්නේ කියලා ඔබතුමාලා අයවැය ලේකනේදී කියනවා. ඒ ක්‍රියාත්මක වනත් එක් 2019 ජූලි මාසයේ පළවෙනිදා සිට මෙම රජයේ සේවකයන්ට රුපියල් 2500ක මාසික දීමනාවක් ගෙවන බව තමයි අයවැය ලේකනේ සඳහන් කොට තිබෙන්නේ. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මීට පෙර මෙවැනි දීමනාවන් ලබා දෙන සෑම අවස්ථාවකදීම වගේ සමහර අවස්ථාවල ඒ දීමනාව ලබා දෙනකොටම සමහර අවස්ථාවල ඒ දීමනාව ලබා දී මාස කීපයකට පසුවත් මෙම ආයතනයන් ඊ සේවකයන්ට මේ දීමනාව ලබා දී තිබෙනවා. මේ විදිහටම ප්‍රශ්න කරාට පස්සේ පළමුව වැඩි කරන අවස්ථාවේදීම ලබා දීපු අවස්ථා තිබෙනවා. ඒ වගේම වැඩි කරාට පසුව අර්ධ රාජ්‍ය වල නිරත වෙන සේවක සේවිකාවන්ගේ ඉල්ලීම අනුව මේ වැඩිවීම කොට තිබෙනවා. එනිසා මම ඔබතුමාගෙන් කියන්නේ මේ වැඩිවීම දෙන්න ඕගොල්ලෝ සැලසුම් කරන්නේ මේ ජීවන වියදම ඉහළ යාම එතකොට. ඒ රාජ්‍ය සේවකයන්ට වගේම අර්ධ රාජ්‍ය ඇතුළු සේවකයන්ට බලපෑමක් ඇති කරනවා. එනිසා මෙම 2500 දීමනාව අර්ධ රාජ්‍යවල වැඩ කරන සේවක සේවිකවන්ට ලබා දිය යුතු බව හරි පැහැදිලි. එනිසා ඔබතුමා ඒ සඳහා කටයුතු කරන්නේද කියලා දැනගන්න කැමතියි.
වශයෙන්ම රාජ්‍ය සේවකයන්ට වැටුපා දීමනා වැඩි කරපු හැම අවස්ථාවෙම අර්ධ රාජ්‍ය සේවයට ඇයි වැඩ කටයුත් අපි කළා නැහැ. ඒ වගේම අර්ධ රාජ්‍ය සේවකේ ඉන්න සංස්ථා විටින් විට වැටුපා දීමනා වැඩි කළා තියෙනවා රාජ්‍ය සේවයට බලපාන්න නැතුව. ඒත් මං කිව්වේ මේ 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 ක්‍රම දෙක අනුවම අපිට ක්‍රියා කරන්න බෑ. එම් ඔබේ යෝජනාව සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් ගත හැකි පියවර පිළිබඳ මම මුදල් ඇමතුමාගේ අවධානය යොමු කරනවා. මොකද්ද කරන්න පුළුවන් කියලා? මොකද අර්ධසේ රාජ්‍ය සේවය මේ සේවය අතර වෙනසක් තියෙනවා.
ඔබතුමා දෙවෙනි අතුරු ප්‍රශ්නය තියෙනවා.
දෙවෙනි අතුරු ප්‍රශ්නේ ඒකම තමයි. ඒ කියන්නේ දැන් ඔබතුමා දැන් ප්‍රකාශ කරන මුදල් අමාත්‍යවරයාත් එක්ක සාකච්ඡා කොට මේ පිළිබඳ විසඳුමක් ලබා දෙන බව. හැබැයි ඔබතුමාලා ආණ්ඩුවක් හැටියට කළ යුතු වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරනකොටම අර්ධ රාජ්‍ය සේවකයන් පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග ඒ මොහොතේම සැලකිලට භාජනය කිරීම. එසේ නැතුව මේ වැටුප් වැඩි කිරීමෙන් පසුව අර්ධ රාජ්‍ය සේවකයන් පිළිබඳ නැවත සලකා බැලීමක් කිරීම නෙවෙයි වඩාත් යෝග්‍ය. රාජ්‍ය සේවකයන් වැටුප් වැඩි කිරීමේදීම අර්ධ රාජ්‍ය සේවකයන්ට එම දීමනාව ලබා දෙනවද, ඊට සමාන දීමනාවක් ලබා දෙනවද, ඊට වඩා වැඩි දීමනාවක් ලබා දෙනවද කියන එක ඒ සමග එක්ව කළ යුතුව තිබෙනවා. ඒ නිසා මම දැනගන්න කැමතියි තමුන්නාංශයේ මුදල් අමාත්‍යවරයාට කරුණු යොමු කොට අධ්‍යයනයෙන් පසුව එළබෙන වාර්තාව කවදා වෙනකොට මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තීරණ ගැනීමට නියමිතද කියලා දැනගන්න කැමතියි.
ගරු අගමැතිතුමා.
ඔව්. මම හිතන්නේ
ගරු රංජිත් මද්දමාරණ අගමැතිතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, රාජ්‍ය සේවකීන්ට සහ අර්ධ රාජ්‍ය සේවකීන්ට සියල්ලටම අපි 10,000ක වැටුප් දීම වැටුපක් වැඩි කරා වගේම මූලික වැටුපට මේක එක්කහු කරා. මේ රටේ හැම රජයේ සේවකයෙකුටම 100%-107%කට වැඩි ගානකින් වැටුප වැඩි වෙලා තියෙන අපේ ආණ්ඩුව යටතේ. රජයේ සාර්ධ රජයේ මේ 2500 දීමනාවක් විතර අපි දෙන්නේ වැටුප් වැඩිවීම සියල්ලටම සමානව අපි ලබලා දීලා තියෙනවා. සමහර සංස්ථා සහ අර්ධ රාජ්‍ය ආයතනවල ඒගොල්ලන්ට අදාළව යම් දීමනා දිරි දීමනා වැටුප් වැඩි කරන වෙලාවල් තියෙනවා. නමුත් රජයේ සේවකට ඒක වෙන්නේ නැහැ. ඒකයි මේ දෙකේ තියෙන වෙනස.
බොහොම ස්තුතියි. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අතුරු ප්‍රශ්න දෙකක් ඔබතුමා ඇහුවා. ගරු අනුරසේන අගමැතිතුමා.
ඒ කියන්නේ එතුමා පිළිතුරු දුන්නේ මම අගමැතිතුමාගෙන් අහපු ප්‍රශ්නේ. අගමැතිතුමා මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේට පිළිතුරු ලබා දෙනු ප්‍රකාශ කරා. මුදල් අමාත්‍යවරයාට මේ කරුණ ඉදිරිපත් කොට ඔහුගේ සාකච්ඡාවට භාජනය කොට මේ පිළිබඳ පියවරක් ගන්නවා කියලා. මම දැනගන්න කැමති ඒ පියවර වැඩිවීම හෝ නොවීම හෝ වර්ධයක් ගෙවීම හෝ කවර හෝ තීන්දුවක් කවදා වෙනකොට නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත් කරනවාද
කියලා.
මගේ මුදල් හැමතිස්සෙක සාකච්ඡා කළා මම දැනුම් දෙන්නම්. පසුබිම අපේ ඇමතිතුමා දැන් දැනුවත් කරා මේ සභාව.
හොඳයි, බොහොම ස්තුතියි.